ඇමතුමා මගේ වෙලාව. ඇමතුමා මගේ වෙලාව. ගරු මුලසු නොහොබවන. ගරු මුලසු නොහොබවන ගරු සභාපතිතුමනි, විශේෂම ආරක්ෂක අමාත්‍යාංශය හා මහජන ආරක්ෂක පිළිමද අමාත්‍යාංශයේ වැසිශේෂය සම්බන්ධයෙන් වචන කිහිපයක් අදහස් කිහිපයක් අවලා කිරීමට වසල් ලබා දීම සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ අපේ මුජිබරමන් අපේ මන්ත්‍රීතුමා අපේ ඇමතුමාගෙන් ඉල්ලීමක් කරේ අවුරුදු 24-30 වැරද්දක් වෙලා තියෙනවා නම් ඒ වැරද්ද දැන්වත් නිවැරදි කරන්න කියන යෝජනාව තමයි එතුමා කරේ. ඉතින් මම හිතන්නේ ඒ පීවර ඉක්මනින්ම ගණන් කියලා විශ්වාස කරනවා. කෙසේ වුණත් ජාතික ආරක්ෂාව කියලා මේ රටේ බොහෝ දෙනෙක් හිතන්නේ මහජන ආරක්ෂාව පිළිබඳව. නමුත් මේ ජාතික ආරක්ෂාව කියනකොට පුළුල් විශයක් වෙනවා. ඒකට ඒකේ විශේෂම ආහාර සුරක්ෂිතභාවය ඇතුළු විශේෂම අධ්‍යාපනය, සෞඛ්‍ය, බලශක්තිය, පරිසර ආර්ථික සහ විශේෂම විද්‍යා තාක්ෂණ මේ සුරක්ෂිතභාවය මේ හැම එකක්ම දායක වෙනවා විශේෂම මේ රටේ ජාතික ආරක්ෂාව සංස්ථාපනය කරන්න. විශේෂම මේකට දෙන්න පුළුවන් හොඳම උදාහරණය තමයි පහුගිය 2022 මේ රටේ ආර්ථික අර්බුදය ඇති වෙච්ච වෙලාවේදී අපි දැක්ක මේ රටේ ඉන්ධන නැති වුණා, ගෑස් නැති වුණා, ඒ වගේම විදුලිය නැති වුණා. ඒ වෙලාවේදී විශේෂම මේ රට කඩාගෙන වැටිලා මේ රටේ ජනතාව පාරට බැහැලා ඒ හිටපු පාලකයෝ ගෙදර යවන්න උත්සාහ කරා. එතකොට ඒකෙන් අපිට පිළිඹු වෙනවා හුදෙක් මහජන ආරක්ෂාව විතරක් නෙවෙයි ජාතික ආරක්ෂාව කියනකොට මේ සීලුම විෂයන් එකිනෙකට බැඳිලා තියෙනවා. එතකොට ඒ කාරණාව කියද්දී විශේෂම පැහැදිලිව කියන්න ඕන මේ රජය පත්වෙද්දී ඔවුන් වැඩිපුරම කතා කරපු විෂය තමයි ඩිජිටල්කරණය. එතකොට ඒ ඩිජිටල්කරණය විෂය තුළ මං හිතනවා ජාතික ආරක්ෂාවට දැඩි බොහොම සම්බන්ධතාවයක් තියෙන විෂයක්. එතෙන්දී පැහැදිලිව කියන්න ඕන මේ අයවැය මම දැක්කේ නැති කාරණාවක් තියෙන ප්‍රධාන වශයෙන්. මොකද මේ රජය පත් වෙන කලින් ඩිජිටල් කරන විෂය සම්බන්ධයෙන් විශාල වශයෙන් ලොකු දැනුවත් කිරීම සහ ඒ විෂය සම්බන්ධ අයගේ විශාල සහයෝගයක් ලැබුණා මේ රජයට. හැබැයි කාරණාව තියෙන්නේ නූතන තාක්ෂණය ඇතුළු විශේෂම අපේ තරුණ පරම්පරාවේ ඡන්ද බොහෝ ප්‍රමාණයක් මාලිමා රජයට ලැබුණත් අපිට පැහැදිලිව කියන්න ඕන මේ අයවැයේදී විශේෂම ඉදිරියේදී එන තාක්ෂණ දියුණුවත් එක්ක අන්තර්ජාලයට සම්බන්ධ වෙන බොහෝ පිරිසත් එක්ක විශේෂම මේ අයවැය තුළ සයිබර් සිකියුරිටි සහ කෘත්‍රිම බුද්ධි AI තාක්ෂණය සම්බන්ධයෙන් බොහොම අඩුවෙම තමයි කතා කරලා තියෙන්නේ. විශේෂම හරියට ඒ විෂය නැති තරම් තමයි මේ අයවැය තුළ බැලුවම. ඉතින් මෙතෙන්දී පැහැදිලිව කියන්න පුළුවන් දෙයක් තමයි මොකද අනාගතයේදී අපිට මුහුණ දෙන්න තියෙන ප්‍රධාන අර්බුද දෙකක් තියෙනවා. එකක් සයිබර් සිකියුරිටි පැත්තෙන්, අනිත් පැත්තෙන් AI තාක්ෂණය දියුණු වීමත් එක්ක AI හරහා හොඳ පැත්ත වගේම නරක පැත්තත් තියෙනවා. ඉතින් එතෙන්දී ජාතික ආරක්ෂාව කියන දේ ප්‍රධාන කාරණාවක් ඉදිරියට පත් වෙනවා. ඉතින් එතෙන්දී විශේෂයෙන්ම මම කියන්න ඕන ගිය රජයේ මොන අඩුපාඩු තිබුණත් අවසාන අයවැයේදී රජය රුපියල් බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා මේ රටේ නැෂනල් AI සෙන්ටර් එකක් ස්ථාපනය කරන්න. ඒක කරාද නැද්ද කියන එක වෙනම කතාව. නමුත් අයවැයෙන් බිලියන 1.5ක් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව ජනාධිපති ලේකම් කාර්යාලය හරහා කමිටුවක් පත් කරලා තියෙනවා නැෂනල් AI ස්ට්‍රැටජිස් සම්බන්ධයෙන් ඩ්‍රාෆ්ට් එකක් හදන්න. ඉතින් ඒ වගේ පීවරන් විශේෂයෙන්ම පහුගිය රජෙන් අරන් තිබුණත් අද මේ වර්තමාන රජය විශේෂයෙන් ඒ විෂයන් සම්බන්ධයෙන් පීවරක් අරගෙන නැහැ කියන කාරණාව තමයි දකින්න තියෙන්නේ. කෙනෙක් කියන්න පුළුවන් මේක ඩිජිටල් මිනිස්ට්‍රි එක සම්බන්ධ කරනවා. මම ඒ වැශීෂයත් බැලුවා. හැබැයි ඒ වැශීෂයවත් අඩුම තරමේ සයිබර් සිකියුරිටි සහ AI සම්බන්ධයෙන් කිසිම සඳහනක් නැහැ. මං හිතන්නේ මේ අය තිබ්බ ලොකුම අඩුපාඩුවක් විදිහටයි මම මේ කාරණාව හොව දක්වන්නේ. ඒතකොට බොහෝ දෙනෙක්ම මං කිව්වාගේ ජාතික ආරක්ෂාව කියලා හිතන්නේ බෝම්බ පිපිරන එක, එහෙම නැත්නම් කොහේ හරි වෙඩි තබා ගැනීමක් වගේ කාරණාවක් තමයි මේ ජාතික ආරක්ෂාව කියලා හිතන්නේ. නමුත් කාරණාව තියෙන දැන් විශේෂම බුදුමුණාසර ප්‍රධාන ව්‍යාපෘතියක් වෙන පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ ඊ ජාතික හැඳුනුම්පත් ව්‍යාපෘතිය. එතකොට මේකේ මේ ජනතාවගේ ලංකාවේ සිළුමු ජනතාවගේ බයෝමෙට්‍රික්ස් ඩේටා ටික කලෙක් කරන කතාව මේ ව්‍යාපෘතිය තුල තියෙනවා. එතකොට මේ තොරතුරු මේ තොරතුරු වල බෑක්එන්ඩ් එක කොහෙද මේ ස්ටෝ වෙන්නේ කියන කාරණාව ගැන තාම රජය හරි තීන්දුවක් කරගෙන නැහැ. විශේෂයෙන්ම ජනාධිපතිතුමා සහභාගී වන ඩිජිටල් මිනිස්ට්‍රි එකේ කාර්යක සභාවේදී මම වරින් වර ඇහුවත් එතෙන්දිත් විශේෂ මේ ව්‍යාපෘතිය බාර දීලා තියෙන ડોක්ටර් හෑන්ඩ්ස් පවා කිව්වේ සංවේදී තොරතුරු නම් ඒ සම්බන්ධව ඒ ආරක්ෂණ විධිවිධාන ක්‍රියාත්මක කරනවා. ඉතින් මේක නම් කියලා කියන්න ඕනේ නැහැ. අතනම මේක සංවේදී තොරතුරු. ඉතින් ඒ නිසා මම හිතනවා රජයක් විදියට මේකට දැඩි අවධානයක් යොමු කරන්න ඕන. මොකද මේ තොරතුරු සම්බන්ධයෙන් මොකද රටක දත්ත කියන්නේ රටට තියෙන ලොකුම සම්පතක්. හැබැයි මේ කාරණාව සම්බන්ධයෙන් බොහෝ දෙනෙක් අඩු දැනුවත්භාවයක් තියෙන, අඩු වටිනාකමක් දෙන්නේ. දැන් උදාහරණයක් විදියට මට දෙන්න පුළුවන් මේ තොරතුරු වල වැදගත්කම කොච්චරක් ද කියන කාරණාව පැහැදිලි කරන්න පුළුවන් එක උදාහරණයක් කියන්නම්. විශේෂ මගේ විශ්වවිද්‍යාල මිත්‍රෙක් ඉන්නවා සුජීව් රාජකුලේන්ද්‍රන් කියලා, දමිළ සහෝදරේ. ඔහුට අද තියෙනවා මුදුකාංග ආයතනයක් තියෙනවා. හැබැයි කාරණාව තියෙන්නේ එතුමාට එක්තරා අවස්ථාවකදී විදේශ සමාගමක ඉන්ටර්වියු එකක් තියෙනවා සිංගප්පූරුවේ. ඒතොර ඒ සිංගප්පූර වල තියෙන ඉන්ටර්වියු එකේදී ඔහුට ඔෆර් එකක් දෙනවා. ඕනම ඓටම් එකක් ඕනම භාණ්ඩයක් ඩොලර් එකකට එයාට දෙනවා. එයාට පුළුවන් ඕනම මිලකට සුදුසු මිලකට මේ රට තුල විකුණන්න. හැබැයි යාල් ඉල්ලන එකම කොන්දේසිය, යාල් ඉල්ලන එකම කොන්දේසිය ඒ සීලුම ඩේට ටික ඒ අදාළ ආයතනයට ඕන. එතකොට ඔයාලා කල්පනා කරලා බලන්න, එදා ඔහු දමිළ සහෝදරයෙක් වුණත් විශේෂ මේ විෂය සම්බන්ධව දැනුමක් තියෙන පුද්ගලෙක් නිසා ඒ ඔෆර් එකෙන් ඔහු රිජෙක්ට් වුණා. ඔහු අතහැරලා දැම්මා. මොකද මේකෙන් රටට වෙන්න තියෙන හානිය ගැන ඔහුට අවබෝධයක් තිබ්බ නිසා. අපි දන්නේ මේ වෙනකොට ඒ ඔෆර් එක වෙන කවුරු හරි අන්තියේද කොහෙද කියලා අපි දන්නේ නැහැ. නමුත් ඒ තුල වෙන්න තියෙන හානිය එදා ඔහු නැවැත්තුවා. ඉතින් අපි දන්නේ මේ වෙනකොට ඒක තවදුරටත් ක්‍රියාත්මක වෙනවද කියලා. මම මේ කියන උත්සාහ කරේ මේ රටක දත්ත කියන දේ කොච්චර වටිනාකමක් තියෙන කාරණාද. හිතන්නකෝ රටට අඩුම මුදලකට ඔහුට ඒ අවස්ථාව ලැබෙනවා නම් මුළු රටේම මිනිස්සු එකතු වෙන්නේ යාගේ වටා. එතකොට ඒ හරහා තමයි වුන් තොරතුරු එකතු කරන්නේ. මේකට දෙන්න පුළුවන් උදාහරණ කීපයක් තියෙනවා. මේ රටේ ඉතිහාසයේ වෙච්ච දැන් උදාහරණක් විදියට ගත්තොත් අපි දැක්කා පහුගිය අර්බුදයේ සමයේදී ඉන්ධන පෝලිං වල ඉන්නකොට ඒකට විසඳුමක් විදියට ඉන්ධන සඳහා කෝට් එකක් දුන්නා. ඒ සඳහා QR කේතනයක් දුන්නා. එතකොට ඒ QR කේතනයේ හරහා අපෙන් ගන්න අපේ ඩේටා ටික කොහෙද ස්ටෝ වෙන්නේ කියන එක මම මේ රජින් අහනවා. කොහෙද මේ ඩේටා ටික ස්ටෝ වෙලාද? මේ රටේ මිනිසුන්ගේ මේ තොරතුරු ටික මොන රටක මොන සර්වර් එකකද මේ ඩේටා කියන. එතකොට මේක ඒ ප්‍රශ්නෙට විසඳුමක් දුන්න එක ඇත්ත. හැබැයි මේකෙන් වෙන ප්‍රයෝජන ගන්න කවුද කියන කාරණා හොයලා බලන්න ඕන. ඊට අමතරව විශේෂම කොරෝනා සමයේදී අපි දැක්ක එන්නත් කරන වෙලාවේදී අපේ තොරතුරු ගත්තා. ඒතොර ඒ තොරතුරු ටික කොහෙද තියෙන්නේ කියන එක අද හොයලා බලන්න වෙලා තියෙනවා. ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශය කියන්න ඕන. පහුගිය රජයේ කාලේ විශේෂම එක්තරා නිලධාරීවරයෙක් මේ ඔවුන්ට ඕන වුණා දරුවෝ ගැන තොරතුරු පද්ධතියක් හදන්න. ඒක එක්තරා ආයතනවලට ටෙන්ඩර් දීලා අන්තිම ටෙන්ඩර් පටපාටියෙන් නැතුව ඉන්ෂුරන්ස් සමාගමකට දෙනවා. එතකොට මේ රටේ සිළුම දරුවන්ගේ තොරතුරු ටික ඉන්ෂුරන්ස් කම්පැනිකට කුණු කොල්ලට දෙන්නේ. එතකොට කල්පනා කරලා බලන්න ඒ ඉන්ෂුරන්ස් කම්පැනිකට කොච්චර වටිනාකමක් තියෙන මිලියන ගණනේ බිලියන ගණක් වටින තොරතුරු ටික කුණු කොල්ලට දීලා ඒ කියන්නේ මොකද ඒ නිලධාරීන්ට මේ තොරතුරු ගැන කිසිම දැනුමක් නොමැතිකම. ඒ විතරක් නෙවෙයි විශේෂම NMR දත්ත මගඩිය මං හිතන්නේ ඔබ තමුන්වාසලා පාස්කු ප්‍රහාරය ගැන කතා කරනවා. ඔව් ඒ පාස්කු ප්‍රහාරය මෙතෙක් ඉතිහාසයේ මේ පහුගිය ඉතිහාසයේ වෙච්ච ලොකුම ඛේදවාචකය. හැබැයි මේ ජාතික ආරක්ෂාව පිළිබඳ අපි කතා කරද්දී NMR දත්ත මගඩිය ගැනත් මං රජය අවධාරණය කරනවා. ඒ සම්බන්ධව තොරතුරු මොකද අර කෙනෙක් අර කලින් වගේ බෝම්බ පිපිරනවා එහෙම නැත්නම් වෙඩි තියමින් ගැන විතරයි කතා කරන්නේ. හැබැයි NMR දත්ත මගඩිය කියන්නේ මේ රටේ අපි සිළු දෙනාගේම සංවේදී තොරතුරු තියෙන ශ්‍රී ලංකන් ක්ලවුඩ් එකට ඇක්සස් කිරීමක් කරේ. එතකොට ඒක මේ ජාතික ආරක්ෂාවට වෙච්ච ප්‍රධානම කාරණාවක්. ඉතින් අද රජය ඔබ තමුන්වාසලගේ තියෙන්නේ එන මේ සම්බන්ධව පරීක්ෂණ කරන්න කියන කාරණාවක් කියන එක මම අවසාන වශයෙන් මම එක යෝජනාවක් කරනවා. මොකද අපි විවේචනය කරන්න විතර නෙවෙයි අපි ඔබට යෝජනාවක් ඉදිරියට ඉදිරිපත් කරනවා. මේක අතිගරු ජනාධිපතිතුමාටත් එදා ඩිජිටල් අමාත්‍යාංශ කාර්යක සභාවේදී මම යෝජනා කරා. මොකද අපිට රටට අනාගතයේදී අවශ්‍යයි ඩේටා සෙන්ටර්ස් ඕන. මොකද ඩේටා සෙන්ටර් එකක් ගිලියන්න අපිට තනි රටක් විදියට අපිට හැකියාවක් නැහැ. ඒකට විශාල මුදලක් දරන්න වෙනවා. හැබැයි අපිට ඩේටා සෙන්ටර් එකක් අපිට වියදම් දරන්න බැරි වුණාට ලංකාවේ වාසනාවකට වින්පව ව්‍යාපෘතිය තියෙනවා. ඒ වින්පව ව්‍යාපෘතිය හරහා අපිට විශාල විදුලිය නිෂ්පාදනය කරන හැකියාවක් තියෙනවා. අනේ ඒ වින්පව ව්‍යාපෘති හරහා යම් ආයෝජනයකට වින්පව ව්‍යාපෘතිය දෙනවා නම් ඒකේ කාරණාවක් විදිහට ඇතුළත් කරන්න ශ්‍රී ලංකාවට ඩේටා සෙන්ටර් එකක් දෙන්න කියලා. මොකද එක ගලෙන් කුරුළු දෙන්නෙක් අල්ලගන්න තියෙන අවස්ථාවක් සහ රටට විශාල මුදලක් අරගෙන ලංකාවේ තොරතුරු ටික සංරක්ෂිත තියාගෙන මේ ජාතික ආරක්ෂාව පිළිබඳව එක් පියරක් විදිහට අපිට ගන්න පුළුවන් කියලා මම යෝජනා කරනවා.